Order, please. කතානායකවරයාගේ නිවේදන. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2018 ජූනි මාසයේ 22 වෙනි දින ජාතික ආරක්ෂක අරමුදල් සංශෝධන සහ 2018 ජූනි මාසයේ 28 වෙනි දින ජනරල් ශ්‍රීමත් ජෝන් කොතලාව ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විශේෂ විධිවිධාන නැමැති පනත් කෙටුම් පාලන මම විසින් සහතිකය සටහන් කරන ලද බව දැනුම් දීමට කැමැත්තෙමි. දෙවැනි නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව අනුව සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහවිතා දැක්වීමේ සංශෝධන නැමැති පනත් කෙටුම් පාලන සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ ඉදිරිපත් කරන ලද පෙස්සන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැන්වීමට කැමැත්තෙමි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123(1) ව්‍යවස්ථානුකූල අනුව පනත් කෙටුම් පාලනයේ 5-3 වගන්තිය සහ 5 ආවගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) යන ව්‍යවස්ථාවට අනනුකූල වන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ දෙවන ඡේදයේ විධිවිධානට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් අනුමතු කළ හැකි වන බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කොට ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තවදුරටත් තීරණය කර ඇත්තේ අධිකරණයේ යෝජනා කර ඇති පරිදි 1 වගන්ති සංශෝධනය කළහොත් 1 අනනුකාල කාලතාවය ඉවත්ව යන ඇති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ අදින කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයයි නියෝග කරමි. සී නිවේදනය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් වර්තමාන සෞඛ්‍ය පහසුකම් ලබා දීමේ රාමුව සහ අපේ සෞඛ්‍ය පද්ධතිය 21 වැනි සියවස තුළ පැවැත්විය යුතු ආකාරය පිළිබඳ ඔවුන්ගේ දැනුම් බෙදා දීම සඳහා ශ්‍රී ලංකාවේ සැමට සෞඛ්‍ය විශ්වීය සෞඛ්‍ය ආවරණය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය යන මයින් 2018 ජූනි මාස 4 වෙනි බදාදා එනම් හෙට දින පූර්වභාග 9:30 සිට පූර්වභාග 11:30 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ කාර්ය සභා කාමරයේදී අංක 1 දී මාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සුවලං කර දෙන බැවින් එම අනගි අවස්ථාවට පැමිණ සහභාගී වන මෙන් සියලුම ගරු මන්ත්‍රීතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. කතානායකවරයා විසින් ලිපි ලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2015 මුදල් වර්ෂය සඳහා විගණාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 24 වැනි කොටස සහ 2016 මුදල් වර්ෂය සඳහා විගණාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 18 සහ 19 කොටස සහ 9 වැනි කාණ්ඩයේ 4 කොටස මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා
වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරනවා.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2017 වර්ෂයේ සිවැනි කාර්තුව එනම් 1/10/2007 31/12/2017 දක්වා සීමා නිර්ණය කමිෂන් සභාවේ කාර්යසාධන වාර්තාව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2018 වර්ෂයේ පළවෙනි කාර්තුව එනම් 1/1/2018 සිට 31/3/2018 දක්වා විගණන සේවා කොමිෂන් සභාවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු පිළිබඳ ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, 2017 වර්ෂයේ සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ස්වදේශ කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තව විමසල යුතුයි මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය පෝෂණා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, දෙදස් දාහතේ වර්ෂය සඳහා සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුබසාධනය සමාජ සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්තා වාණිජ කටයුතු ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, 2016 වර්ෂය සඳහා සමූපකාර සේවක කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 2017 වර්ෂය සඳහා සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තා නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු තැපැල් සේවා මුස්ලිම් ආගමික කටයුතු ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව සහ 2017 වර්ෂය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම නෛතික කටයුතු දූෂණ විරෝධී සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු අජිත් මානපෙර මැතිතුමා වෙනුවෙන් ගරු හේෂා විතාන මැතිතුමා පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, ගරු සභාපති අජිත් මානපෙර මැතිතුමා වෙනුවෙන් මම ඉදිරිපත් කරනවා නෛතික කටයුතු හා දූෂණ විරෝධී හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද අල්ලස් සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු එඩ්වඩ් ගුණසේකර ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, මිනුවන්ගොඩ පන්සිල්ගොඩ පන්සිලුපුර පාර අංක 55 සීදරන ස්ථානයේ පදිංචි එන් සීලියා ශාන්තිනී මහත්මියගේ ලැබුණු පෙස්සම් පිළිගන්නමි.
ගරු ජේසි අලවතුබල ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, ඉබ්බගම බක්මීගොල්ල 8 පටුමග රජ සිරිල අංක 80 දරන ස්ථානයේ පදිංචි WM රත්නායක මහතාගේ ලැබුණු පෙස්සම පිළිගන්නමි.
ගරු ගාමිණී ලොග්ගේ මැතිතුමා. ගරු TB ඒකනායක මැතිතුමා, අපි කන්නා කරන්න ඉස්සබ්ද වෙන්න පාරකට සම බාධා කරන්න එපා.
ගරු කථානායකතුමනි, කොළඹ 6 වැල්ලවත්ත පිටසන් පාරේ අංක 43 පහේ 1 ස්ථානයේ පදිංචි ප්‍රියන්ත උදේ කුමාර මහතාගේ ලැබුණු පෙස්සම පිළිගන්නමි.
ගරු TB ඒකනායක මැතිතුමා. ගරු නිහල් ගලපති මැතිතුමා.
ගරු කථානායකතුමනි, තංගල්ල ඉඳපුකුණකොඩ පොළොම්මාරුව පාර රජසේවන අංක 142 දරන ස්ථානයේ පදිංචි FW රාජපක්ෂ මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද, කුණ්ඩසාලේ දර්ශනපුර අංක 26 දරන ස්ථානයේ පදිංචි PRPY පල්ලේමුල්ල මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නමි.
ගරු මොහන් ප්‍රියදර්ශනද සිල්වා මැතිතුමා. ගරු අරවින්ද කුමාර් මැතිතුමා.
Honorable Speaker, I present the petition received from Mrs. BTJ Niyas of number 22 Deigasthalawa Balangoda.
ගරු ඒෂාන් විතානගේ මැතිතුමා.
ගරු කථානායකතුමනි, ගොඩකවෙල වරායන ලිපිනේ පදිංචි NM මුදියන්සේ මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නු.
මේ පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමුණු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු ආනන්ද අලුත්ගමේ මැතිතුමා, ගරු පළාත් සභා පළාත් පාලන ක්‍රීඩා මැතිතුමාගේ ඇසීමට. නෑනි. ගරු ආචාර්ය බන්දුර ගුණවර්ධන මැතිතුමා, ගරු ජීවරා ජල සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික ඇමතිතුමාගේ ඇසීමට.
මම ප්‍රශ්න අසනවා කථානායකතුමනි. ආයක ඔව් 2016 වර්ෂයේ සඳහා වූ ප්‍රගතිය 2016 වර්ෂයේ දිනක් වයසති බ්‍රොයිල කුකුළු පැටවූ නිෂ්පාදනය මිලියන 138.32 කොන අතර එය 2015 වර්ෂයට සාපේක්ෂව 10% වර්ධනයකි. 2016 වර්ෂයේ බොයිල මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 182.69 කොන අතර ඒ 2015 වර්ෂය සඳහා සංසන්දනය වන විට 11% වර්ධනයකි. වාර්ෂික ඒක පුද්ගල කුකුල් මස් පරිභෝජනය 2015 වන විට කිලෝග්‍රෑම් 7.8 වූ අතර 2016 වර්ෂයේ කිලෝග්‍රෑම් 8.5 දක්වා වර්ධනය වී ඇත. අගේකතු කළ කුකුල් මස් නිෂ්පාදනය 2015 වර්ෂයේ මෙට්‍රික් ටොන් 11.825ක් වූ අතර 2016 වර්ෂයේ මෙට්‍රික් ටොන් 12.6.5 දක්වා වර්ධනය වී ඇත. 2015 වර්ෂයේ අපනයනය කළ උකුල් මස් මෙට්‍රික් ටොන් 96.45ක් වූ අතර 2000 වර්ෂයේ අපනයන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 124.7කි. 2016 වර්ෂයේ බිත්තර සඳහා දිනක් වාසැති කිලිපැටවු නිෂ්පාදනය මිලියන 8.76ක් වූ අතර 2015 වර්ෂයට සාපේක්ෂව 20%ක වැඩිවීමකි. 2015 වර්ෂයේ කිකිලි බිත්තර නිෂ්පාදනය මිලියන 2294.08ක් වූ අතර 2016 වර්ෂයේ බිත්තර නිෂ්පාදනය මිලියන 2304.6 දක්වා වර්ධනය වී ඇත. වාණිජ කුකුළු ආහාර නිෂ්පාදනය 2015 වර්ෂයේ මෙට්‍රික් ටොන් 501.08ක් වූ අතර 2016 වර්ෂයේ මෙට්‍රික් ටොන් 620.31 විය. 2015 වර්ෂය සංසන්දනය කරනකොට 24%ක වර්ධනයකි. ගොවිපළ තුළ සිදුකරන කුකුළු ආහාර නිෂ්පාදනය ඇතුළත්ව 2015 වර්ෂයේ සම්පූර්ණ කුකුළු ආහාර නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 897.82ක් වන අතර 2016 වර්ෂයේ මෙට්‍රික් ටොන් 1033.85 දක්වා වර්ධනය වී ඇත. පිළිතුර ඇමුණුම එකෙහි දක්වා ඇත. ආ පැන නොනගී
මනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය එතුමා නව අමාත්‍යවරය වශයෙන් ඒ නිලධාරීන් විසින් සපයන ලද පිළිතුරු සැපීම සම්බන්ධයෙන් මම එතුමට ස්තුතිවන්ත වෙනවා. මම මේ යෝජනාව කියවන්න කැමති 155 අයවැය යෝජනාව දේශීය කුකුල් මස්වල තත්ත්වය හා ඵලදායී වර්ධනය කිරීම සඳහා එම නිෂ්පාදකයන් සඳහා තවදුරටත් අවශ්‍ය ආයෝජන පුළුල් කිරීමට උනන්දු කිරීමට මම කැමැතියි. ශ්‍රී ලංකා කලාපය තුළ කුණුරු උණ රෝගයෙන් නිදහස් රටක් ලෙස ඇති වාසිය විශේෂයෙන් මැද පෙරදිග ඇතුළු විදේශ වෙළඳ පොළවල් වෙත පිවිසීම සඳහා යොදා ගැනීමට උනන්දු කරනවා. මම පළවෙනි අතුරු ප්‍රශ්නය ලෙස අහන්නේ අයවැය යෝජනාව අනුව උනන්දු වීමෙන් පස්සේ මැද පෙරදිග ඇතුළු රටවලට ශ්‍රී ලංකාවෙන් කුකුල් මස් අපනයනයක් සිදු වෙලා තිබෙනවද නැද්ද කියලා.
ගරු කථානායකතුමනි, නිලධාරී සපයපු උත්තර මං දීර්ඝ කාලයක් බන්දුල ගුණවර්ධන මහත්මයා වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවේ උත්තර දුන්න අධ්‍යාපන නියෝජ්‍ය ඇමති හැටියට. ඉතින් එතුමා මගෙන් අහන ප්‍රශ්නයට මම නිවැරදි පිළිතුරක් සැපේව්වා. ඒට අමතරව ඔබතුමා ඒක වෙනම අහන්න වෙයි සපයනවද කියලා අරාබි රටවල් වලට. මම ඒකට වෙනම උත්තරයක් දෙන්න සූදානම්.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු කථානායකතුමනි, දැන් විෂය භාර අලුත් අමාත්‍යතුමා වශයෙන් මේ මලික් සමරවික්‍රම ඇමැතිතුමාගේ සිංගප්පූර් නිදහස් වෙළඳ ගිවිසුම අනුව තීරුබදු හා තීරුබදු රහිතව කුකුල් මස් හා කුකුළු නිෂ්පාදන ආනයනය කරන්න ඉඩ ප්‍රස්ථා දෙනවා නම් එවැනි තත්ත්වයක් තුළදී ඔබතුමා දේශීය කුකුළු කර්මාන්තය වෙනුවෙන් මැදිහත් වෙලා ආරක්ෂණකාරී පිළිවෙතකට මාරුවෙන් අදහස් කරනවද නැද්ද?
දෙයක් නෙමෙයි අපේ හැරිසන් නැමෙතුමා කරපු මේ මේ අභිජනන ක්‍රියාවලිය. කෙසේ නමුත් මම කියන්න, හරිද, ඒක ඔක්කොම පොඩයි ඉන්න ගරු කථානායකතුමනි, ගරු කථානායකතුමනි, අපි විශේෂ පියවර අරගෙන තියෙනවා. ගරු කථානායකතුමනි, බිත්තර ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම මම නැවැත්තුවා. ඒ වගේ මෞකිකිලියෝ ආනයනය කරන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. ඒ වගේම විවිධ මස් වර්ග මේ රටේ නිෂ්පාදනය කරන සියල්ල නැවැත්තුවා. අපි දේශීය වශයෙන් කුකුල් මස් වලින් බිත්තර වලින් මෞකිකිලියන්ගෙන් ස්වයන් පෝෂිතයි. මම ඒකයි කිව්වේ මෙතුමා මේ වැඩේ කරා කියලා. සිංගප්පූරු කිව්සුම මට අදාළ නැහැ, මම නවත්තලා
තියෙනවා.
හරි,
හරි. ගරු රෝහිණි කුමාර විජයරත්න මැතිලිය, ගරු අධ්‍යාපන ඇමති මගේ ඇසීමට
මම අහනවා. ගරු කථානායකතුමනි,
ගරු අධ්‍යාපන ඇමතිතුමා,
ගරු කථානායකතුමනි, අයන්නේ එක තනතුරු 88කි දෙක නිලධාරී සංඛ්‍යාව 40කි තුන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 2015 8 එක දිනට තිබූ පුරප්පාඩු 852ක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් පුවත්පත් දැන්වීමක් පළ කර අදුප්පත් කැඳවා විවෘත පදනම් මත පුරප්පාඩු 219ක්ද සීමිත පදනම් මත පුරප්පාඩු 515ක්ද ජ්‍යෙෂ්ඨ කුසලතා පදනම් මත පුරප්පාඩු 118ක්ද සඳහා බඳවා ගැනීමට විභාග පවත්වා ඇත. ඒ අනුව විවෘත පදනම් මත නිලධාරීන් 195 දෙනෙක්ද සීමිත පදනම් මත පළමෙනි වටේදී නිලධාරීන් 308 දෙනෙක්ද ජ්‍යෙෂ්ඨතාවය හා කුසලතා පදනම් මත නිලධාරීන් 108 දෙනෙක්ද දැනට බඳවාගෙන අවසන් කර ඇත. සීමිත පදනම් මත නැවත දෙවන හා තුන්වන වටෙන් නිලධාරීන් 104 දෙනෙක් බඳවාගෙන දැනට එම නිලධාරීන් මාස 3ක සේවාස්ථ පුහුණුව ලබන අතර එම නිලධාරීන් ස්ථානගත කිරීමෙන් පසු ඉතිරි පුරප්පාඩු පිරවීම සඳහා අයදුප්පත් කැඳීමේ ගැසට් නිවේදනයේ ඉදිරියේදී නිකුත් කිරීමට කටයුතු කරනු ඇත. 4 ඇමනුම 1 පස්වෙනි එක ඔව් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව විසින් සුසුකම් සපුරන ලද ඉහත 4 සඳහන් අයදුම්කරුවන් වෙත විධිමත් පත්වීම් ලිපි ලබා දීමට කටයුතු කර ඇත. අදාළ නොවේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මම හිතනවා ගරු ඇමතිතුමනි එහෙම වෙනකොට අපේ විදුහල්පති පරිපාලන සේවයේ තියෙන පුරප්පාඩු සම්පූර්ණ වෙනවා ඇති කියලා මම මගේ අතුරු ප්‍රශ්නේ වෙන පැත්තකට යොමු කරනවා. පනතට අනුව විද්‍යාපීඨ පුහුණුව ලබන අයට උපාධියක් ප්‍රදානය කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙම වුවොත් දැනට උසස් පෙළ පන්තිවලට ගුරු හිඟයක් පවතිනවා. අන්න ඒක අපිට සපුරා ගැනීමේ හැකියාව ඇති වෙනවා. එහෙමනම් ඇයි ඒ පනතට අනුව ඒක සිද්ධ නොවෙන්නේ? ඇයි උපාධියක් විදිහට මේ පුහුණුව ප්‍රදානය නොකරන්නේ කියන එක?
ඇත්තටම ගරු කතානායකතුමනි, මීට පෙර ඒ පනතට අනුව උපාධියක් හිමිකර දීමට හැකියාව තිබුණත් දීර්ඝ කාලයක් තිස්සේ සිද්ධ වෙලා නැහැ. නමුත් දැන් අපි ඒකට ආරම්භ කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ජාතික අධ්‍යාපන ආයතනයේ මගින් කරු මන්තුමිය එය දැන් ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. අපි දැන් උපාධිය විතරක් නෙමේ ප්‍රශ්චාත් උපාධිය දක්වා යෑමට අවශ්‍ය දැන් අවශ්‍ය කටයුතු සිද්ධ කරලා තියෙනවා.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමනි, වතුකරේ පාසල්වල විදුහල්පති පුරප්පාඩු වගේම විශේෂයෙන් විද්‍යා ගණිත පුරප්පාඩු ඉතාමත් බහුලව තියෙනවා. ඒකට ඔබතුමා ගන්න පියවර මොකක්ද කියලා?
ගරු කථානායකතුමනි, පසුගිය කාලවල තිබුණ ගුරු පුරප්පාඩු සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොට පුරවලා තියෙනවා. ඇත්තටම මීට සෑහෙන කාලයකට ඉස්සෙල්ලා තිබ්බ ප්‍රමාණය දැනුයි ගත්තොත් සෑහෙන පරතරය අවම කරලා තියෙනවා. නමුත් අපි තවමත් මේ සඳහා දැන් මේ ඊයේ පෙරදා 2100ක් සම්මුඛ පරීක්ෂණේ භාජනය කරලා ගුරු පුරප්පාඩු පිරවීමට කටයුතු කරමින් ඉන්නවා. එකම දේ විද්‍යා ගුරුවරුන් හිඟයක් තියෙනවා. අපි විද්‍යා ගුරුවරුන් ගණිත ගුරුවරුන් බඳව ගන්න ගැසට් කරත් එන ප්‍රමාණය හරි අඩුයි. ඉතින් ඒ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් ඒක මං හිතන්නේ ඒකට විකල්ප මාර්ග වලට යෑමට දැන් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිට මේවා පුරවන්න පුළුවන් කමක් නැහැ.
ඔව්. බලේ ඇමෙතුමා කැමති නම් නැත්නම් මේක
කමන්නේ හන්. ආනමන්ත. අවතු. ජයසිරි
ජයසර්. ආයෙසෝ. ගෞ ජය ඇවිල්ලා තියෙන මයික් එක.
ආ දැන් ආවේ සර් කිව්වන් පස්සේ. ඒ ගරු ඇමතුමා, මම කැමතියි දැනගන්න මේ අධ්‍යාපන පරිපාලන සේවයේ අර වැඩ බලන විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නයක් තිබුණා. ඒගොල්ලන්ට දීමනාවක් ගෙවීම. ඒ දීමනාව ගෙවීම සම්බන්ධව ඔබතුමාලගේ අමාත්‍යංශයෙන් ලේකම්තුමා ලිපියක් කරලා තිබුණා මේ දීමනාව ගෙවන්න කියලා. ඊට පස්සේ හරියටම සතියකට පස්සේ ඒ දීමනාව ගෙවීම නතර කරන්න කියලා ආපහු ලියුමක් කරලා තිබුණා. ඉතින් මම කරුණාකරලා දැනගන්න කැමතියි ඇයි මෙහෙම තීරණයක් අරගත්තේ මේ 3000 ගන්නක අපේ වැඩ බලන විදුහල්පතිවරු විශාල වැඩ කොටසක් කරලා තිබුණා. ඒක යම් අඩුපාඩු තියෙන්න පුළුවන් මම විශ්වාස කරනවා. නමුත් ඇයි මේ වගේ අසාධාරණයක් ඔවුන්ට කරන්න කියලා ඔබතුමාගෙන් මම දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි, මේ දීමනාව සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරේ මා විසින් අපේ ආණ්ඩුවෙන් රුපියල් 10,000ක දීමනාව රාජ්‍ය සේවකයන්ට වැඩි කරලා තිබියදීත් අපි විදුහල්පතිවරුන්ට තවත් රුපියල් 6,500කින් පළවෙනි ශ්‍රේණියේ විදුහල්පතිවරුන්ට රුපියල් 6,500කින් දීමනාව වැඩි කරන්න ශ්‍රේණිධාරීන් සඳහා මෙම වැඩිකිරීම අපි කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරගත්ත ගරුගෙනු ලැබුවා. නමුත් ගරු කතානායකතුමනි දැන් අපි පසුගිය කාලේ මම ඔබතුමාටත් කියලා දෙනවා විභාග තියලා දේශපාලනේ බිඳුවක්වත් දාන්න නැතුව අපි විදුහල්පතිවරුන් 4000ක් බඳවගත්තා. බඳවගෙන අපි ඒගොල්ලන්ට හොඳ පුහුණුවක් දීලා පද්ධතියට දාලා තියෙනවා. මේ 4000න් මේ වෙනකොට 500ක් 600ක් තමයි විදුහල්පතිවරුන් විදිහට ස්ථානගත කරලා තියෙන්නේ. 1000කටත් අඩු ප්‍රමාණයක්. දැන් 4000ක් බඳවගෙන ගුරු ව්‍යවස්ථාව අනුව නැත්නම් විදුහල්පති ව්‍යවස්ථාව අනුව බඳවගෙන දේශපාලනයක්වත් දාන්න නැතුව බඳවගෙන පද්ධතියට දාලා පළාත් සභාව විසින් සමහර පළාත් සභාව විසින් මේ ඇත්ත වශයෙන්ම සුදුසුකම් ලත් විදුහල්පතිවරුන්ට මේ අවස්ථාව දෙන්නේ නැහැ. දැන් මේ විභාගයට වැඩ බලන විදුහල්පතිවරුන්ටත් ලිවීමේ හැකියාව තිබුණා. ඒගොල්ලොත් ලියලා කොටසක් සමත් වෙලා තියෙනවා. ඒ වගේම අපි වයස අවුරුදු 50ට වැඩි අයටත් නැවතත් විභාගයක් ලියන්නත් සැලසුම් කරලා තියෙනවා මේ ඇත්ත වශයෙන්ම මේ විදුහල්පතිවරුන්ට ස්ථානගත කරොත්. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි අනුමැතිය ගත්තේ ඇත්ත වශයෙන්ම මේ වැඩ බලන විදුහල්පතිවරුන් නෙමෙයි ශ්‍රේණිධාරීන්ට තමයි අනුමැතිය ගත්තේ. ඒ නිසා තමයි අපිට මේ මුදල් ප්‍රමාණය ගෙවීමට නොහැකි වෙලා තියෙන්නේ. අනිත් පැත්තෙන් ඒ ශ්‍රේණිධාරීන්ට මේ ප්‍රශ්න කරනවා අපි විභාග තියලා තමුන්නාසලා අපිව බඳවගෙන අපිව නිකන් ගුරුවරුන් විදියට තියන් ඉන්නවා මේ විදුහල්පතිවරුන් විදියට පත් කරන්නේ නැතුව. ඉතින් අපිව මෙහෙම ඉද්දි දැන් මේ දීමනාව වැඩ බලන අයටත් දුන්නොත් ඔයගොල්ලෝ කවදාවත් යන්නේ නැහැ කියලා. මේ ප්‍රශ්නේ තමයි ගරු කතානායකතුමනි තියෙන්නේ. මේ මේ
අවධානය යොමු කරන්න කියලා ඇමතුමා. අවධානය යොමු කරන්න හරි.
ඔව් වැඩේ දැන් මට ගරු හිටපු ඇමතුමානි දැන් ඔබතුමාව කියන්න දැන් අපි විදුහල්පතිවරු 4000ක් ගත්තා. අපි විභාගේ තියලා ගත්තා. එතකොට දැන් මේ විදුහල්පතිවරුන්ට මොකද කරන්නේ? මේ විදුහල්පතිවරු ස්ථානගත කරන්න ඕනේ පාසල්වල. ඉතින් අපි තවත් අර වැඩ බලන අයට දැන් අපි කිව්වා වැඩ බලන අයව මේ නියෝජ්‍ය විදුහල්පතිවරු විදිහට වෙන තැන්වල දාන්න කියලා. ඉතින් එහෙම දාන්නෙත් නැහැ. දැන් අපි ආපහු තව දීමනාවත් වැඩි කරොත් කොහොමද යන්නේ? ඉතින් අපිට ඕනකම තියෙන්නේ ශ්‍රේණිධාරීන් මේ විදුහල්පතිවරුන් විදිහට ස්ථානගත කරන්න. ඒ නිසා තමයි ඒක නොකරන්නේ.
හොඳයි අපි මේකට විවාදයකට යන්නේ නැතුව අපි අවසන් කරමු.
ඉතින් දැන් ඔබතුමාලා ඒ කාලේ පත් කරමු විදේශපාලන පත්
තමයි. අපි පස්සේ වාද කරමු හරි. ඔව් එහෙම කරලා නැහැ හරි. ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා.
හරි හරි එන්න. මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු උසස් අධ්‍යාපන සංස්කෘතික මැතිතුමා.
ප්‍රශ්නේ ආ කොටසට උත්තරේ 2017 ජූනි 30 දිනේ වෙන විට රජයේ වෛද්‍ය පීඨවල සේවය කරනු ලබන ආචාර්ය මණ්ඩලයේ එක් එක් පීඨයන් වෙන් වශයෙන් කොළඹ වෛද්‍ය පීඨය ස්ථිර 147යි తాවකාලික 4යි පේරාදෙණිය වෛද්‍ය පීඨය ස්ථිර 110යි తాවකාලික 20යි ශ්‍රී ජයවර්ධනපුර 132යි 1යි කැලණිය 125යි 2යි යාපනය 53යි 1යි රුහුණ 117යි නැගෙනහිර සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යාපීඨය ස්ථිර 32යි తాවකාලික 1යි රජරට ස්ථිර 47යි తాවකාලික 7යි මේ වන විට පුරප්පාඩු සංඛ්‍යාව ගත්තොත් වෛද්‍ය පීඨය ස්ථිර 42ක පුරප්පාඩුවක් තියෙනවා කොළඹ తాවකාලික 41ක පේරාදෙණිය 48ක ජයවර්ධනපුර ස්ථිර 31යි తాවකාලික 29යි කැලණිය ස්ථිර 25ක් తాවකාලික 20ක් යාපනය ස්ථිර 66යි తాවකාලික 65යි රුහුණ ස්ථිර 34යි తాවකාලික 34යි නැගෙනහිර සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යාපීඨය ස්ථිර 37ක తాවකාලික 34ක රජරට විශ්වවිද්‍යාලය වෛද්‍ය හා සමාන්තරගත විෂයන් පිළිබඳ විද්‍යාපීඨයේ ස්ථිර 67කත් ඒ වගේම తాවකාලික 49කත් අඩුවක් තියෙනවා. සියල්ල ගත්තාම ස්ථිර 350යි తాවකාලික 272ක හිඟයක් තියෙනවා. ඊළඟට වැඩි වෙන සිසුන් තුන්වෙනි එක අයවැය යෝජනා අනුව බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 50000 දක්වා වැඩි කිරීමේදී වෛද්‍ය පීඨ සඳහා බඳවා ගැනීමට අපේක්ෂා කරන සිසුන් සංඛ්‍යාව කොපමණද කියන එක මේකේ සමස්ත විෂයන් අතුරෙන් විශ්වවිද්‍යාලවල උගන්වනු ලබන අමාරුම ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිකරන තියෙන ප්‍රායෝගික ප්‍රශ්නත් එක්ක වෛද්‍ය පීඨවලට කොහොම වුණත් 2015 දාහසේ දාහත වර්ෂයේදී වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා ඇතුළත් කරගත් සිසුන් සංඛ්‍යාව 1310ක් වුණා. ඒක 15,000ට වඩා 50ක වැඩිවීමක්. ඊළඟට 2017-18 වර්ෂය සඳහා දැනට වෛද්‍ය පීඨවලට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව ඉතිහාසයේ නොවිරු විදිහට 160කින් වැඩි කරලා තියෙනවා. 75ක් වයඹ අලුතෙන් ආරම්භ කරන විශ්වවිද්‍යාලයට, තව 75ක් සබරගමු අලුතෙන් ආරම්භ කරන විශ්වවිද්‍යාලයට, ඉතිරි 10 ඉතිරි විශ්වවිද්‍යාලවල වශයෙන් 160 දෙනෙක්ගේ වැඩි කිරීමක් කරලා තියෙනවා. අනාගතයේ මේක දිගටම, ඒ කියන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ පටන් ගන්න වෛද්‍ය පීඨේ ලබන අවුරුද්දේ. ඒතර ඒ වගේ ක්‍රම හරහා ක්‍රමයෙන් අපි වෛද්‍ය ශිෂ්‍ය ප්‍රමාණය වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට වැඩි වෙන සිසුන් සංඛ්‍යාව සඳහා අවශ්‍ය ආචාර්යවරු සංඛ්‍යාව වැඩි කර ගැනීමට ඇති සැලසුම. දැන් මෙතන ආචාර්යවරු සංඛ්‍යාව ඇත්තටම තීරණය වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සම්මතයන් අපි හදලා තියෙනවා. ඒ අනුව වැඩි වෙන ශිෂ්‍ය සංඛ්‍යාව සඳහා අවශ්‍ය වන ආචාර්ය මණ්ඩලය වැඩි කිරීම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ එකඟතාව යන සුදු කෙරෙනවා. එතකොට අන්තිම හතරවෙනි එක පැන නොනගී
රැමතුමනි, පහුගිය අයවැය යෝජනාවේ තිබුණ ඉතාම ආකර්ෂණීය පුරන්දුවක් තමයි මේ විශ්වවිද්‍යාල සිසුන් සංඛ්‍යාව 50,000 දක්වා වැඩි කරනවා කියන එක. නමුත් දැන් ඔබතුමාගේ පිළිතුරෙන් පේන්නේ වෛද්‍ය පීඨ සඳහා විතරක් නෙවෙයි අනිත් පීඨවලටත් 50,000 වැඩි කරන්නේ කොහොමද කියන එක පිළිබඳව සැලසුමක් නැහැ කියන එක. දැන් මම මේ අහන ප්‍රශ්නේ අනුව දැනටමත් වෛද්‍ය පීඨවල ස්ථිර ආචාර්ය මණ්ඩලයේ 350කුත් තාවකාලික ආචාර්ය මණ්ඩලයේ 272කුත් හිඟපාඩුවක් තිබෙනවා. දැන් ආචාර්ය මණ්ඩලයට මේ වෛද්‍ය පීඨවලින් බිහිවන දක්ෂ උපාධිධාරීන් ආකර්ෂණය කරගන්න නම් ඔවුන්ට යම්කිසි වරප්‍රසාද දීමනා ප්‍රමාණයක් ලබා දෙන්නට ඕනේ. ඔබතුමා දන්නවා මේ අයට සාමාන්‍ය රජයේ සේවකයන්ට වගේ නෙවෙයි වරප්‍රසාද හිමි වෙන්නේ. උදාහරණයක් ගත්තොත් ඔවුන්ට තිබෙන්නේ මේ ආචාර්යවරුන්ට රණද්දෙන සේවකයන්ටත් පරිපාලනධාරීන්ටත් තිබෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එක, UPF එක, අර්ථසාධක අරමුදල. ඒ අර්ථසාධක අරමුදලේ මුදල් මේ බැඳුම් කර මගටියට යොදවා ගැනීම නිසා ඒ අනද්දේන අධ්‍යයන සහ පරිපාලනධාරීන්ට පාඩුවක් වුණාය කියන කතාවක් දැන් තිබෙනවා. මම දැක්ක ඊයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පුවත්පතට කියනවා UPF එකේ අරමුදල් මේ බැඳුම් කරේ ආයෝජනය කිරීම නිසා ඔහුට මේ වනව රුපියල් 110ක පාඩුවක් වෙලා තිබෙනවා කියලා. මේක තනිකර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් තමයි මෙහෙවන්නේ. ඒ නිසා ආචාර්යවරුන්ට ලබා දෙන්න ඕනේ ඔවුන් දායක වෙන විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලේ මුදල් මෙහෙම අවභාවිතා කිරීම පිළිබඳව ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ගන්න තීරණය මොකද්ද?
ඇත්තටම මේ ඒ ආයෝජනය කිරීමේදී රුපියල් බිලියනයක් ආයෝජනය කරලා තියෙනවා. ඒක අර බැඳුම් කර සිද්ධියත් එක්ක ඇතිවුණු පාඩුව ගැන ඔය කියන්නේ මිලියන 170 ගානක මමත් දැක්කා. එතකොට දැන් මේ පාඩුව සම්පූර්ණ ඉතින් වැරදි ක්‍රියාවක් කරා වෙලා තියෙන එක කතා දෙකක් නෑ. මේක වෙලා තියෙන්නේ 2015 වර්ෂයේ. එතකොට දැන් මේ ඒක මේ ඇත්තටම මේ මුදල මේ විදිහට ආයෝජනය කිරීමෙන් දැනුවත් හෝ නොදැනුවත්ව අවසානයේ ඒකේ අවදානමක් තියෙනවනේ. හැම වෙලාවෙම මේ ආයෝජනය කිරීමකදී ලාභයක් ලබන්න ආයෝජනය කරනවා. නමුත් අන්තිමේ ඒකේ අවදානම ඒ ඕනම කටයුත්තකදී වෙන දෙයක් නේ. අවදානම තමයි දැන් මෙතන වෙලා තියෙන්නේ. යම් පාඩුවක් වෙලා තිනවා ඒක කරපු කෙනාගෙන් අහන්න ඕනේ ගරු මේ මන්ත්‍රීතුමා. දැන් මේ ඔබතුමාගේ අර අනිත් ප්‍රශ්නට උත්තරේ දැන් මේ ආචාර්යවරුන්ට ඔබ දන්නවා ඉතා පැහැදිලිව අධ්‍යයන දීමනාවක් දෙනවා 135ක 140ක. එතකොට ඒ දීමනාවත් එක්ක සහ අනිකුත් විවිධ දීමනා, ඒ කියන්නේ අවුරුදු 5-5ට වාහන බලපත්‍ර මේ නොයෙක් දේවල් එක්ක සෑහෙන හොඳ මේ පැකේජ් එකක් මේ ආචාර්යවරුන්ට තියෙනවා. නැතුව නෙමෙයි. දැන් විශේෂයෙන් අපි දිගින් දිගට නිදහස් අධ්‍යාපනයේ අධ්‍යාපනයේ නිදහස ගැන කතා කරනකොට මම හිතනවා මේ නිදහස් අධ්‍යාපන ගැන හුඟක් කතා කරන වෛද්‍යවරු, මහාචාර්යවරු කොළඹ නැත්නම් මහනුවර නගරබදව ඉතරක් රැඳී ඉන්න වලිකන මේ ආචාර්ය මහාචාර්යවරු මම මේ ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරනවා, ඇයි එතුමන්ට කැක්කුමක් නැත්තේ මේ ඈත තියෙන විශේෂයෙන් දුෂ්කර පළාත්වල තියෙන නැගෙනහිර විශ්වවිද්‍යාලේ තියෙන වෛද්‍ය පීඨේ, රජරට විශ්වවිද්‍යාලේ වෛද්‍ය පීඨේ, යාපනය විශ්වවිද්‍යාලේ වෛද්‍ය පීඨේ, ඇයි අඩුගානේ අවුරුදු දෙකකට තුනකටවත් ගිහිල්ලා උගන්නලා එන්න ඉදිරිපත් වෙන්නේ නැත්තේ? මෙන්න මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි පණ එනකන් කතා කරුවාට මේ දේවල් ගැන දැන් අපි සියලු දෙනාම එතුමන්ගේ ඒ ආචාර්යවරුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරුවාට අපි කතා කරන්නේ නැහැ මේ දරුවන්ගේ ඇයි මේගොල්ලෝ ගිහිල්ලා මේ උගන්වන්නේ අපි කියන්නේ හැමදාම නෙමෙයි ප්‍රශ්න තියෙන්න පුළුවන් ඇත්තටම එක අවුරුද්දක් උගන්වනවා නම් ඒක විශාල දෙයක් මම මේක මේ ඔබතුමාට උත්තරයක් හිතේ මම මේ පාර්ලිමේන්තුවේ ඉල්ලීමක් කරන්නේ ඒ වගේ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් කරුණා කරලා මේ මේ බාහිර දූර කාර්යය බාර අරගෙන වසරක්වත් ගිහිල්ලා මේක උගන්වන්න කියලා කළා
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි එතුමා කියපුව හැටියට මේ පුරප්පාඩු ප්‍රමාණය පවතින්නේ රජරට මඩකලපුව යාපනය වගේ ඈත විශ්වවිද්‍යාල පමණක් නෙමෙයි ඔබතුමාම කිව්වා මේ පුරප්පාඩු 350න් 42ක් තිබෙන කොළඹ වෛද්‍යපීඨේ ඒ නිසා මේ දුරම සම්බන්ධ නෙමෙයි ප්‍රශ්නේ තිබෙන්නේ ඒ කියන්නේ විශ්වවිද්‍යාල පද්ධතියට ආචාර්ය ආකර්ෂණය කර ගැනීමට අපි හරිහමං වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා නැහැ අර මම අහපු විශ්වවිද්‍යාල අර්ථසාධක කරමුදලේ ප්‍රශ්නයට තවත් එකතු කිරීමක් කරනවා නම් ගරු කතානායකතුමනි මහපොළ බාරකාර අරමුදලේ මොදලුත් මේ විදිහට අපයෝජනය කරලා තිබෙනවා. ඒ නිසා මේ ඒ කියන්නේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන විශේෂ උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඔවුනුත් සම්බන්ධ වෙන මෙහෙම අරමුදල් අවභාවිතා කිරීම පිළිබඳව UGC එකට ගැලවෙන විදිහක් නැහැ. ඒක මහ බැංකුවට පමණක් පවරලා. ඒ නිසා මම කියන්නේ මේ සම්බන්ධයෙන් ඇත්තටම අපි යෝජනා කරනවා කෝප් කමිටුවේ වෙනම පරීක්ෂණයක් කරන්න කියලා මේ මේ විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල නිසා මහපොර බාරකාර අරමුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන්
මේක මේක ගැලීම බැඳුම් කරට සම්බන්ධ දෙයක්නේ. ඉතින් මේ බැඳුම් කර කොමිසමේ ප්‍රශ්නත් එක්කම මේකත් ඒකට ඇතුළත් කරන්න කියලා යෝජනාවක් කරපුවා නම්
හොඳයි.
ඒක ඉතා හොඳයි. මම හිතනවා ඒ වගේ දෙයක් තියෙනවා අපි ඒක පරීක්ෂණ කරලා ඒ අදාළ ඇයින්ට ඒ අවශ්‍ය දැනුවම් කරන්න ඕනේ
කියලා. හොඳයි. ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා. ඔව් ගරු වීරවංශ මැතිතුමා.
ගරු කතානායකතුමනි දැන් ගරු රාජ්‍ය අමාත්‍යතුමා පිළිගත්තා.
ඔබතුමා කැමතිද
පිළිතුරු දෙන්න? ඒ ප්‍රතිපාදන කමිෂන් සභාවේ මුදල් අවබෝධ
ගරු රාජ්‍ය වෙදතුමා පිළිතුරු දෙන්න කැමතිද?
මෙහෙමයි දැන් මම හිතනවා අපි මේ ප්‍රශ්නය තියෙන්නේ මේ විශ්වවිද්‍යාලවල පිළිතුරු නෙමෙයිලු ඒක වෙන
දෙයක්. පැහැදිලි කිරීමක්
ඔව්. පැහැදිලි කිරීමක්.
කැමතිද?
ප්‍රශ්නයක් නැහැ.
හොඳයි අහන්න.
ගරු
කැටියෙන් අහන්න.
කැටියෙන් අහනවා ගරු කතානායකතුමනි දැන් ඔබතුමා දීපු පිළිතුර අහගෙන හිටියම ඔබතුමා පිළිගත්තා ඒ විශ්වවිද්‍යාල අර්ථසාධක කරමුදලෙන් මුදල් අවභාවිතා වීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ මුදල් අවභාවිතා වීම සිදු වුණු කාලේ ඒ විශේෂ බාර අමාත්‍යවරයා මේ සභාවේ ඉන්නවා. කිරියල් ඇමතුමා. එතුමා මේකට පිළිතුරු දෙන්න ඕන. එතුමාගේ අනුදැනුමකින් තොරව ওই මුදල් අවභාවිතා වීමේ ක්‍රියාවලිය බැඳුම් කර ගනුදෙනුවට ඒ මුදල් යන්න විදියක් නැහැ. ඒ නිසා මෙතන ඉන්නවා ඒ කාලේ ඒ අමාත්‍ය ධුරේ දරපු ඇමතුතුමා. තමුන්වහන්සේ මේකට පිළිතුරු දෙන්න.
වාදයක්
කරපු ඒ කරපු මහා හොරකම ගැන තමුන්වහන්සේ වගකීම ගන්න.
හොඳයි. ගරු සමානජුමා පිළිතුරක් දෙනවද?
මගේ නම කියපු නිසා UGC එකේ NSB එකේ සල්ලි යොදවලා NSB එකේ දෙව්වා. ඒකයි උනේ.
හොඳයි. හොඳයි. බොහොම
ස්තුතියි. ඒකයි උනේ.
හොඳයි. ආයි ඒකට වාදයක් අවශ්‍ය නැහැ. ගරු උදේ ප්‍රභාත් ගමන් පිළ මැත්තුමා. ගරු ඩග්ලස් දේවානන්ද මැත්තුමා. ගරු විදුලි බල පුරාජනීය බලශක්ති ඇමතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි අයන්න එක ප්‍රශ්නය ගොවි ජනතාව සහනදායි පදනම් මත විදුලි බලය ලබා දීමේ ව්‍යාපෘතිය දැන්ට ක්‍රියාත්මක ආකාරය පිළිබඳ විස්තරය
පොයින්ට් ඔෆ් ඕඩර් වට් ඉස් දැට්
මෙතුමා මගේ නම පාවිච්චි කරුවා නමුත් දැන් මට බිමල් රත්නායක මැතිතුමා කියන මමනේ වෙන ඇමතිවරයෙක් හිටියේ කියලා. මේක ඇමතිතුරු ගණනාවක් හිටියා.
හොඳයි හොඳයි.
හොඳයි හොඳයි. ඇමතිතුරු ගණනාවක් හිටියා උසස් අධ්‍යාපන මැතිතුරු හතර පහ දෙනෙක් හිටියා ගිය අවුරුදු තුන්දෙනා.
හරි හරි අපි ඊළඟට
මේක අගබළු හොයාගන්න විවාදයක් දුන්නට මගේ විරුද්ධයක් නැහැ. අගබළු හොයමු කවුද දුන්නේ කියලා.
ඔබතුමා නම කියුණාද? ආ මේ දැන් මේක ආපහු වාදයකට යනවනේ. වාදේ මම පැහැදිලි කරන්න මොකද්ද?
මම ඒ අදාළ ඇමතුමාගේ නමත් කෝ ආයේ මෙතුමා ඒ බැඳුම් කර වංචාව සිද්ධ වෙන වෙලාව අපි උසස් අධ්‍යාපන ඇමති ධූරයේ දැරුවේ 2015 පෙබරවාරි මාසයේ මගේ දැනීම හැට කබීර් රෂි ඇමතිවරයා. අපි ඒක තමයි කිව්වේ එතුමාට.
හොඳයි බොහොම ස්තුතියි ගරු විදුලි බල ඇමතිතුමා.
ගොවි ජනතාවට සහනදායි පදනම මත විදුලිය ලබා දීමේ ව්‍යාපෘතිය අපි ආරම්භ කළා ගරු කතානායකතුමනි. එම ව්‍යාපෘති යටතේ සහනදායි ගාස්තු ක්‍රියාත්මක කිරීමට පෙර පහත වගුවේහි දක්වා ඇති පරිදි කර්මාන්ත අයක්‍රම අය කරගත්තා. මාසයක් සඳහා පාරිභෝජනය ඒකක 300කට අඩු සහ වැඩි වෙන ආකාරයට අපි ඒ ක්‍රමයක් ඒකේ වගුවක් සකස් කරලා තියෙනවා. ඒ වගුව මම ඉදිරිපත් කරනවා. රුපියල් 10.80 ඉඳලා 12.20 දක්වා ස්ථිර ගාස්තුවක් වශයෙන් රුපියල් 600ක් අය කරා. 2016 10 මාසයේ 5 දින හඳුන්වා දුන් ගොවීන් සඳහා සහනදායි ගාස්තු අය කිරීමේ ක්‍රමවේද යටතේ අමතර ගාස්තු නොමැතිව මෙම සහනදායි පාරිභෝජන කාල වෙත යොමු වීමට ගොයින්ට අලුතෙන් හැකියාව ලබා දුන්නා. දිවා කාලයේ උදෑසන සමයන් ස්වාමිනී මේ සභ කතානායකතුමනි දිවා කාලයේ 5:30 සිට 6:30 දක්වා මේ කාලය තුල රුපියල් 11යි ඒකකයක මිල. ඒ වගේම ඉල්ලුම වැඩිම කාල සීමාව තුල 6:30 ඉඳලා 10:30 දක්වා කාලය 20:50යි. ඒ වගේම ඉල්ලුම අඩු කාල සීමාව රාත්‍රී 10 මාරේ සිට පෙරවරු 5:30 දක්වා කාලය තුල 6:85. මේක තමයි අපි ලබා දුන්න සහනය. පාම්බර කාලය තුල, ඒ කියන්නේ රාත්‍රී 10 පටන් අරගෙන 10 මාර පටන් අරගෙන පාම්බර 5:30 දක්වා ඉතාමත්ම අඩු මුදලකට රුපියල් 6.85කට විදුලි ඒකකයක් ලබා ගැනීමට ගොයින්ට හැකියාව ලබා දුන්නා. ඒ වගේම අර රුපියල් 600 ස්ථිර ගාස්තු රුපියල් 300 දක්වා අඩු කළා. මේකෙන් ලොකු සහනයක් ගොයින්ට ලැබුණා. ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මොලතිව්, වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්ක තුලයි. මෙම වැඩසටහනේ ආරම්භක උත්සවයේ අපි යාපනය ඇතුළු ඒ ප්‍රදේශවල පැවැත්තුවා. මේ සඳහා ගොවීන් 74 දෙනෙක් අඛණ්ඩව දිගින් දිගට මේකේ ප්‍රතිලාභ ලබනවා. නමුත් සමහර ගොවීන් ගරු කතානායකතුමනි මේ වැඩපිළිවෙලට සම්බන්ධ වුණත් අඛණ්ඩව සම්බන්ධ වුණේ නැහැ. ඔවුන්ට ආවේණික යම් යම් ඒ භාවිතා කිරීමේ ගැටලු නිසා. මොකද විශේෂයෙන්ම මෙම ක්‍රමවේද යටතේ ඔවුන් විදුලිය ලබා ගත යුතුව තිබෙන්නේ අඩු මිලකට, කියන්නේ ඒකකයක් 6.85ට ගන්නව නම් රාත්‍රී 10 මාර ඉඳලා පාන්දර 5 මාර දක්වා කාලය තුල. මේකේ වෙනසක් ඇති වෙලා තියෙනවා. කලින් අවම ගාස්තුව තිබුණේ ගරු මන්ත්‍රීතුමනි 10.80යි. දැන් 6.85කට ගන්න පුළුවන්. දැන් ඒ අනුව ආයන ප්‍රශ්නට අදාළ වන්නේ නැහැ. ඒක තමයි පිළිතුරු.
நன்றி கௌரவ அமைச்சர் அவர்களே. ஆனால் நீங்கள் சொன்ன விடயம் வந்து விவசாய மக்களுக்கு ஒரு தெளிவற்ற நிலைமை இருக்கின்றது. அப்படியால் அந்த மக்களுக்கு ஒரு தெளிவான நிலைமையை ஏற்படுத்துமாறு கேட்டுக்கொள்கின்றேன்.
கௌரவ மந்திரித்துமணி தென் மிம வியாபத்திய சார்த்தகத்துவேட்ட அப்படின்னு லுக்கும கட்டலுவ தமாய் பிரமாணமத்தரம் பிரிசக் மேட்ட சம்பந்த விழா அண்ணே අපි උත්සවයක් පවත්වලා දැනුවත් කරලා පුවත්පත් දැන්වීම පළ කරලා මේ ගැන කටයුතු කළා. ඇත්තරම මේ ව්‍යාපෘතිය සාර්ථක වෙන්න නම් එම ප්‍රදේශයේ ගොවීන් වැඩි වැඩියෙන් මේට සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් මෙතන අපිටත් හිතාගන්න අමාරුයි. මොකද මෙතරම් ලොකු සහනයක් දීලා තාමත් අඛණ්ඩව සම්බන්ධ වෙන්නේ 74 දෙනෙක් පමණයි. මේක ඔබතුමල්ලා ප්‍රදේශයේ නායකයෝ හැටියට මේක මේ දැනුවත් කරනවා නම් අපිත් සතුටු වෙනවා. මොකද අපිට අවශ්‍යයි මේ තත්ත්වය දිගින් දිගට පවත්වාගෙන යන්න. දැනට ඉතාම අඩු ඉල්ලුමක් තමයි මෙම ව්‍යාපෘති සඳහා තිබෙන්නේ.
ඔව් නන්රි, அந்த மக்களுக்கு போதிய தெளிவில்லாத நிலைமை இருக்கின்றபடியால் அந்த தெளிவை ஏற்படுத்துமாறு கேட்டுக்கொள்கிறேன்.
ගරු කතානායකතුමනි බොහොම සරලව කිව්වොත් රාත්‍රී 10 මාරේ ඉඳලා පාන්දර 5 මාර දක්වා විදුලිය ලබා ගන්නව නම් කෘෂි කර්මාන්තය සඳහා විදුලි ඒකකයට අය කරන්නේ 6 රුපියල් 6.85ක් පමණයි. ඊට කලින් අවම 10.80යි. කියන්නේ රුපියල් 4කට ආසන්න ප්‍රමාණයක වාසියක් හැම ගොවියෙකුටම තිබෙනවා. ඒක තමයි වාසිය.
හොඳයි. ඕකේ, thank you.
ඒ පිළිබඳව අදාළ සියලු දෙනා තවදුරටත් දැනුවත් කිරීමට අපි කටයුතු කරනවා.
බොහොම ස්තුතියි ඔබට ප්‍රශ්න කරා. ගරු එස්එම් මාරිකා මහත්මයා,
ගරු කතානායකතුමනි මම ප්‍රශ්නේ අහනවා.
ගරු අධ්‍යාපන මහත්මයාගෙන්.
ගරු කතානායකතුමනි, අයන්නේ 1 ඔව් 2 ජාතික පාසල්වල පවතින අඩුපාඩු සම්බන්ධයෙන් අමාත්‍යාංශය වෙත ලැබී ඇති තොරතුරු අනුව අදාළ අඩුපාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. 3 මෙම විද්‍යාලයේ අධ්‍යන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 14ක් පවතින අතර අනධ්‍යන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 10ක් පවතී. විවිධ හේතුන් මත අපොස සාමාන්‍ය පෙළ සමත්වන සිසු සිසුවියන් වඩා ජනප්‍රියයි සැලකෙන පාසල් වෙත යොමු වීම දීර්ඝකාලීනව සිදුවේ. ආයන්න උපාධාරී ගුරුවරුන් බඳවා ගැනීම අර්ථයෙන් මේ පාසලට උපාධි ගුරුවරුන් එක් අයෙකුද ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ගුරුවරුන් ස්ථානගත කිරීමේ වැඩපිළිවෙල යටතේ මේ පාසලට ගුරුවරුන් 30 දෙනෙක්ද ලබා දී ඇත. ඊට අමතරව දැනට සිදුකරනු ලබන දස අවුරුදු ගුරුමාරු වැඩසටහන යටතේ ගුරු පුරප්පාඩු හැකි උපරිම මට්ටමින් සම්පූර්ණ කිරීමට පියවර ගැනීමට බලාපොරොත්තු වේ. එසේම අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් ජාතික පාසල සඳහා අනද්දර කාර්ය මණ්ඩලයේ බඳවා ගන්න ලබන අවස්ථාවේදී එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ. එතන ගරු කතානායක ගරු මන්තුමනි, එතන මේ අතරම දෙමළ මාධ්‍යෙන් දෙන්නෙක් ඉන්නවා පුරප්පාඩුවල. ඒ දෙමළ මාධ්‍ය ගුරුවරුන් හොයාගන්න බැරි ප්‍රශ්නේ. ඒ වගේම ප්‍රසූත නිවාඩු ගිහිල්ලත් ඉන්නවා ප්‍රාථමික ගුරුවරියක්. අලුතින් ප්‍රාථමික අංශයට පැමිණි ගුරුවරියක් විශ්‍රාම ගිහිල්ලා තියෙනවා. ඒ වගේ ඒවා තමයි පුරව ඇසි අධ්‍යාපනය එකයි එහෙම අඩු වෙලා තියෙන්නේ. ඒකයි ගරු මන්තුමනි. දෙක, ගුරු භවතුන් බඳවා ගන්න ආකාරය අනුව මේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අඛණ්ඩව කටයුතු කරනු ලැබේ. අනද්දෙන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩුද අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් ඉදිරියේදී ජාතික පාසල සඳහා අනද්දෙන කාර්ය මණ්ඩලයේ බඳවා ගන්න අවස්ථාවේදී පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ. 3. මෙම විද්‍යාලයට 2017 වර්ෂයේදී ජාතික පාසල් ශාඛාවෙන් පමණක් ලබා දී ඇති ප්‍රතිපාදන පහත පරිදි වේ. පාසල් පාදක ඉගෙනුම් ප්‍රවර්ධනයට 6,21,225යි. ලීබඩ් උපකරණ අලුත් වැඩියා කිරීම සඳහා 100,000යි. ද්විතීයක අංශය සඳහා ගුණාත්මක යෙදවුම් 73,857යි. මෙම ද්විතීයක අංශයේ ගුණාත්මක යෙදවුම් සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන පාසලේ සංවර්ධන ගිණුමට බැර වී ඇත්තේ 2018 වර්ෂයේදීය. ඉහත සඳහන් ප්‍රතිපාදනවලට අමතරව 2016-17 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙනත් අංශ වෙතින් පාසල් ලැබී ඇති මුළු ප්‍රතිපාදන හා භෞතික සම්පත් කෙටියෙන් කිව්වොත් දෙදාස් 2016 විද්‍යාගාර හා පන්තිගාමර අලුත් වැඩියාවට 120,000යි. මාර්ටින් වික්‍රමසිංහ ශාලාව හා කුමාරතුංග මුණ්ඩා ශාලාව අලුත් වැඩියාවට 16,50,000යි. ලීබඩු අලුත් වැඩියාවට 51,253යි. ගුණාත්මක යෙදවුම් 67,056යි. පුස්තකාල පොත් මිලදී ගැනීමට 100,000යි. පාසල් පාදක ඉගෙනුම් ප්‍රවර්ධන සඳහා 6,21,025යි. 2017 වර්ෂයේ ලීබඩු අලුත් වැඩියාවට 100,000යි. මහසෙන් ශාලාව තෙමහල් අලුත් වැඩියා කිරීමට වෙන් කරන මුදල 93,18,200යි. මධ්‍යම භණ්ඩාර ශාලාව අලුත් වැඩියාවට වෙන් කළ මුදල 75,79,500යි. ඊට අමතරව 2017 වර්ෂයේ ගොඩක් දීලා තියෙන විද්‍යාලීය තාක්ෂණ පීඩ අදාළ උපකරණ, මල්ටිමීඩියා, ලැප්ටොප්, ෆැක්ස්, ක්‍රිකට් බඩු අරවම ගොඩක් දීලා තියෙන ගොඩක් තියෙනවා. ඒවා කියවන්න ගියොත් කාල නාස්ති වෙනවා. මේ හින්ද මම සභාගත කරනවා. ඔව්, සභාගත කරන්න. ආයන්නේ එක පුරප් උපාධාරී ගුරුවරුන් බඳවා ගැනීම අර්ථයෙන් මේ පාසලට උපාධි ගුරුවරුන් එක් අයෙකුද ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ගුරුවරුන් ස්ථානගත කිරීමේ වැඩපිළිවෙල යටතේ මේ පාසලට ගුරුවරුන් 30 දෙනෙක්ද ලබා දී ඇත. මීට අමතරව දැනට සිදුකරන ලබන දෙක, ගුරු භවතුන් බඳවා ගන්න ආකාරය අනුව මේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අඛණ්ඩව කටයුතු කරනු ලැබේ. අනද්දෙන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු කිව්වනේ, සමාවෙන්න සමාවද ගන්න. හරි, ඊළඟට 6. සියලුම ජාතික පාසල්වල පාසල් පාදක ඉනුම් ප්‍රවර්ධන ලීබඩ උපකරණ ඒවම තමයි. ඉතින් මම ඒක සභාවද ගන්නද? හරි, අහන්න ඉතුරු ටික.
මැතිතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ, කොළොන්නාව අධ්‍යාපන කොට්ටාසයට පිරිමි දරුවන්ට යන්න තියෙන එකම ජාතික පාසල මේක. දැන් ඔබතුමා කරපු ටික කිව්වා, නොකරපු ටික බැලුවොත් එහෙම සෑහෙන්න කරන්න තියෙනවා. දැන් ළඟම පාසල, හොඳම පාසල වැඩසටහන යටතේ පළාත් පාසල් වලට විශාල මුදලක් වෙන් කරද්දී ජාතික පාසල් වලට වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය අඩුයි කියලා ඔබතුමා පිළිගන්නවද? සහ ඔබතුමා දුන්නු පිළිතුර අනුව මේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ 14 හිඟකුව නමුත් 20ක් තියෙනවා. මට ඒ විස්තර ඔක්කොම තමුන්නාසිර ලිඛිතව ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව ගිය අවුරුද්දේ 2017 7 වෙනි මාසේ 26 වෙනිදා මම ඔබතුමාට ලිඛිතව එවලා තියෙන මේ ඔක්කොම. ඉතින් ඒක බලලා මේක අරමුණ මේ අඩුපාඩු ටික හදන්න අපිට මේ ඒ පහසුකම් ටික මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ලබා දෙන්න පුළුවන්ද?
ගරු කතානායකතුමනි මන්ත්‍රීතුමා කියපු ඒ පුරප්පාඩු සංඛ්‍යාව වැරදි අපිට ඕන ඕන විදිහට පුරප්පාඩු දෙන්න බෑ ඒකේ කාඩර් එකක් තියෙනවා ඒ ඒ අවශ්‍ය ප්‍රමාණය අනුව තමයි ගුරුවරුන් ඒ පුරප්පාඩු පුරවන්න පුළුවන්කම තියෙන්නේ ඒ නිසා මම දුන්න සංඛ්‍යා ලේඛන නිවැරදි තමයි ඒ වගේම ගරු කතානායකතුමනි ජාතික පාසල් වලටත් අපි විශාල ඔබතුමාලා දන්නවා මං හිතන්නේ අපේ මන්තුමත් දන්නවා මේ රටේ ඕන තැනකට ගිහිලා බලන්න කවදාවත් මෙතරම් ගොඩනැගිලි භෞතික සම්පත් දීලා නැහැ අත වශයෙන්ම දැන් විවෘත කරන්න විතරක් තියෙනවා දහහකට වැඩිය තට්ටු දෙකේ තුනේ ගොඩනැගිලි ඒ වගේම පුස්තකාල ඒ වගේ විද්‍යාගාර මේ ආදී වශයෙන් භෞතික සම්පත් විශාල ප්‍රමාණයක් දැන් මේ පාසලට ගත්තම මම ලයිව් ස්ට්‍රීම් කිව්වේ නැහැ ඔබතුමා හරියට ගත්තොත් එහෙම කෝටි ගාණක් මෙතනටත් දීලා තියෙනවා දැන් මම කිව්වා නෑ මදි කියන්නේ ඉතින් ගරු මේ අර ආර්ථික විද්‍යාව තමයි ගරු කතානේ සීමිත සම්පත් තියෙන්නේ අසීමිත උමනාවන් ඉෂ්ට කරගන්න පුළුවන් කමක් නෑ ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් දීලා තියෙනවා තවත් දෙන්න දෙන්නම් අපි පුළුවන් තරම් හැමතැනටම දෙන්න ඕනේ මොකද මේ අත් වශයෙන්ම මේ පාසලට ගොඩක් පහසුකම් තියෙනවා අනිත් සාපේක්ෂව සමහර තියෙනවා මයංගන වගේ ප්‍රදේශවල සමහර තියෙනවා මොණරාගල වගේ ප්‍රදේශවල වැසිකිලි කැසිකිලි ආදී ඉඳලා ගොඩක් සම්පත් දෙන්න ඕන තැන් දැන් අපි මොණරාගල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කයේ වැසිකිලි 14000ක් රංජි මද්දුමා මැතුමා මෙතන හිටියා රජය මගින් ඒ නැති 14000ක් මේ මුළු දිස්ත්‍රික්කයේම ඒවා සපුරනවා මේ ඉදිරි කාලය තුල ගම්පෙරළි වැඩසටහන යටතේ මේ වගේ අපි සමානව බෙදී යන්න දෙන්න ඕනේ අපේ සම්පත්
මම කිව්වේ පළාත් සභා පාසල් වලට සාපේක්ෂව මදි කියන එකයි මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ ඔබතුමා කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ඒ නිසා මම මේ ප්‍රශ්නේ අහන්න කැමතියි ඔබතුමා කැමති නම් උත්තරය දෙන්න දැන් මේ විජේකලා මහේස්වරන් ඇමතිතුමිය මේ ජාතිද්‍රෝහි ව්‍යවස්ථා උල්ලංඝන ප්‍රකාශයක් කරලා තියෙනවා අපි ඒක හෙලා දකින්න වගේ මේකට විරුද්ධ වෙනවා මේක රජයේ මතයේද එක්සත් ජාතික පක්ෂයේ මතයේද ඔබතුමා මොකද්ද මේකට කියන්නේ
අර මන්ත්‍රීතුමනි මේ අපි එක්සත් ජාතික පක්ෂයේ විදියට සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා මම මහලේකම්වරයා වශයෙන් එතුමියගෙන් දුරකථනයෙන් මම ඇහුවා එතුමිය දුන්න ප්‍රකාශය පිළිබඳව එතුමිය මට කිව්වේ ඒ වෙලාවේ තිබ්බ හිතේ අමාරුවට අර දැරිවියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් තිබුණ හිතේ අමාරුවට ඒ වගේ ප්‍රකාශයක් කරා කියලා ඒ නිසා පක්ෂයක් විදියට අපි ප්‍රතික්ෂේප කරනවා වගේම මම ගරු කතානායකතුමනි කියන්න ඕනේ පහුගිය දවස්වල හිට්ලර්ව උදාහරණයට අරගෙනත් මේ වගේ නායකයෝ සමාන කරා ඒ නිසා ඒ වගේ එකක් තමයි මේකත්
හරි මේක මේකට වාදයක් කියන්න බෑ මොනවද හරි ඔබතුමා ඉවර කරන්න
මගේ ප්‍රශ්නේ පොයින්ට් එක වල පොයින්ට් එක වල මගේ ප්‍රශ්නේ පොයින්ට් එක වල දරු ඇමැත්තුමා එයාට හිතේ අමාරුව තියෙනවා නම් අපේ කොළොන්නා පැත්තේ තියෙනවා අර අංගොඩ මානසික රෝවල එහෙට එවන්න පුළුවන්
හරි මේක වාදයක් කරන්න බෑ මොකද්ද
මම හිතන්නේ ඒක ඔබතුමාම මන්ත්‍රීතුමේට කිව්වා නම් හොඳයි
මොකද්ද පොයින්ට් එක වල
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට වැඩකටයුතු පටන් ගන්නකොට දියුරුම් දෙනවා ප්‍රතිඥාවක් දෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න රටේ ඒකීය භාවය රකින්න ත්‍රස්තවාදය ප්‍රවර්ධනය නොකර සිටින්න දැන් මේ මන්ත්‍රීතුමිය රාජ්‍ය අමාත්‍යවරියක් ඇමතිවරු දෙන්නෙක් ඉන්න වේදිකාවක LTTE නැවත ගොඩනගන්න ඕන අයයි කීමෙන් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කරලා තියෙනවා. තව දුරටත් එතුමියට අයිතියක් නැහැ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න. ගරු කතානායකතුමනි මේ සභාවේ ඉඳගෙන ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන්න දෙන්න බෑ. එතුමියගේ හිතේ අමාරුවට වෙන මොකක් හරි කරගන්න කියන්න.
හිතේ අමාරුවට ත්‍රස්තවාදය ඔය කරුණම නම් හදවතට කියන්න ඕනේ.
ගරු කතානායකතුමනි
කියන්න මොකද්ද?
ගරු කතානායකතුමනි මල්ලිරස මහත්තයා කියපු කාරණේත් එක්ක මම මතු කරන්න කැමතියි. පළවෙනි මේ අපේ ස්ථාවර නියෝගයේ එක මහලේකම් විසින් ගන්න ලබන කතානායකරයා විසින් පාර්ලිමේන්තුවේදී සිල සිය නිල ප්‍රතිඥාමව දියුරුම් දීම.
හරි ඒක
නෑ මම කියන්න කැමතියි. එතුමියට විරුද්ධව පැහැදිලිව CID එකෙන් පරීක්ෂණයක් කරලා එතුමියට විරුද්ධව ගන්න දින පියවර ගන්න ඕනේ. ඒ වෙනුවට ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ එතුමියට තහනම් කරන්න ඕනේ.
හොඳයි අපි
හොරා පැහැදිලිව මේ රට බෙදලා ප්‍රකාශ කරලා තියෙන්නේ.
හොඳයි.
විනාශ කළා දාපු LTTE නැවත නැගිටවන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කතා කරනවා නම් ඔවුන් ඔය පාර්ලිමේන්තුවෙන් ඉලවන්න ඕනේ පළවෙනි කාරණේ.
දෙන්න ඒක.
ඉතින් කරුණා කළා ඒකට ඔබතුමා ගන්න පියවර මොකද්ද කියලා අපිට කියන්න.
රෝහිත ඇමතිතුමා මොකද්ද?
ගරු
දැන් ඉවරයි හරි මෙතන ඉවර ඔව්
ගරු කත් ගරු කතානායකතුමනි මේ 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 මොහොත වෙනකොට මේ මේ අමතිතුමිය කරපු ප්‍රකාශයත් එක මුළු රටම
හරි අපි දන්නවා දැන් ප්‍රශ්න වලට යනවා අවධානය යොමු
කරු කතානායකතුමනි විනාඩියක් දෙන්න විනාඩිය විනාඩිය
ඔව් හරි හරි හොඳයි අපි එක ගන්න ඕනේ හොඳයි අයි ගිව් රීර් හොඳයි හොඳයි ගරු ඇමතිතුමා ගරු මන්ත්‍රීතුමා
දැන් අපි ඒකට විරුද්ධ වගේම ඒ බෝලේ උඩ දාගෙන ගහන එකෙන් අහනවා දැන් අර චීනෙන් ගත්ත සල්ලි ගැන මොනවද කියන්නේ හිට්ලර් ගේන කැමතිද
ගරු ඇමතිතුමා ගරු මන්ත්‍රීතුමා කියන්නේ මෑන මෙතන යට අපයි නෝ පොයින්ට් වල ඉවරයි ඔව්
අර කතානායකතුමනි ඒක එකපක්තක විතර මතයක් නෙමෙයි යුද්ධයක් ඉවර වෙලා බොහොම අමාරුවෙන් දුක් විඳපු රටක් අපි අපේ මතෙත් එවැනි ප්‍රකාශයක් කරලා ආණ්ඩුවේ ඇමතිවරු ධූරයක් දැරීම විරුද්ධයි අපිත් කියන්නේ ඇමති ධූරයෙන් අයින් වෙන්න
කියලා. හොඳයි මම විශ්වාසයි. ගරු ඒෂාන් විතානගේ මැතිණිය මත ගරු ඒෂාන් විතානගේ මැතිතුමා. ඉවරයි දැන් ඉවරයි නෝ පොයින්ට් අවෝඩ්.
කතානායකතුමනි මම ප්‍රශ්නේ අහනවා.
ගරු ඒෂාන් විතානගේ මැතිතුමා. කුචිකර්ම ඇමතිතුමාගේ ඇසීමට. ඒක අපි තීරණයක් ගන්න. ඒ කරන්න දැන් නැති ඇමති පක්ෂ ගන්න ඕන තීරණයක්. පක්ෂ තීරණයක් ගන්න ඕන. අපි වන් සාකච්ඡා කරලා ගන්න. ඔව් අපි තීරණයක් ගන්න. මම තීරණයක් ගන්න මං. ඔව්. ඒක ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක් ගැන දන්නවා. ඉතින් මෙතන පුටු ඉඳගෙන මට තියෙන්න ගන්න බෑ. ඒක හරවන්න එහෙමනම් මට එහෙනම් මට නවත්තන්න වෙනවා පාර්ලිමේන්තුව. එහෙම බෑ. තර්ජනය කරලා බෑ එහෙම කරන්න. අපි තීරණ කරන්න මං. මං පක්ෂ නායකව කතා කරලා බරපතල තීරණ මං කරන්න. ඔව්. ඉතා බරපතල තීරණයක්. ඔව්. හරි දැන් වාඩි වෙන්න කරුණා කරලා. කරුණාකරලා වාඩි වෙන්න දැන්. ඔව්. හරි. හොඳයි වාඩි වෙන්න දැන්. වීරවංශ මන්ත්‍රීතුමා මම ඔබතුමාට කියන අප වාඩි වෙන්න කියලා මට වැඩ කටයුතු කරන්න අවස්ථාව දෙන්න. මේක ළඟමඩලක් කරගන්න එපා. පාර්ලිමේන්තුව තාවකාලිකව අත්පිටුනවා. හරි.